SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි සිකුරාදා දවසේ අපේ නිත්‍ය විශේෂාංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලෝවට විශේෂාංගය SBS සිංහල වැඩසටහනෙන්. මේ ගෙවිගෙන යන සතියේ ලෝකයේ වටේ ගිහිල්ලා ලෝකයේ සිද්ධ වෙච්ච වැදගත් සහ උණුසුම් තොරතුරු මොනවද කියලා දැන කියා ගන්නට. මේ සතියේදී වඩාත් අවධානය යොමු වුණේ විශේෂයෙන්ම ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වුණු 73 වෙනි එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ විශේෂ සැසිවාරය. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ සමුළුව ආමන්ත්‍රණය කරනු ලැබුවා. අපි ඒ සම්බන්ධ තමයි මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී අපි ලෝවට විශේෂයෙන් අපේ සුපුරුදු හිතවත ඇවිල්ලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්, සුබ දවසක් ඔබට.
ආයුබෝවන් මදුර.
හොඳයි අමල්, අපි මේ කතා බහ ආරම්භ කරමු. අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජගත් සමුළුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් කරා. ඒ කතාවේදී ඔහු අවධාරණය කර සිටියා ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ශ්‍රී ලංකාවට විසඳ ගන්නට ඉඩ දෙන්න ඇඟිලි ගහන්නට එපා. ඒ වගේම ශ්‍රී ලංකාව දෙස අලුත් විදිහට ලෝකයට බලන්න කියලා ඔහු ආරාධනා කරා. මේ කතාව සහ ලංකාවේ දේශපාලනය සහ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව ලංකාවට ඇඟිල්ල දික් වෙන යුගයක මොන වගේ බරක්ද තියෙන්නේ කියලා අපි කතා බහ කරමු මුලින්ම.
බදුර, මේ ජනාධිපතිවරයා මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත්‍රණය කරන්නට කලින් ඔහු ශ්‍රී ලංකාවේදී ප්‍රකාශ කළා ඔහු බලාපොරොත්තු වෙනවායි කියලා ලිඛිතව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන්නට. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන කොහොමද, ශ්‍රී ලංකාව කොහොමද යුද්ධය අවසාන වෙන අවස්ථාවේදී සිදු වූවායයි කියන ඒ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. නමුත් ජනාධිපතිවරයාගේ මේ ඔහු එක්සත් ජාතීන් ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී කොහොමද මේ ප්‍රශ්නයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කියන කාරණාව පිළිබඳව නිශ්චිත යෝජනාවක් කළේ නැහැ. නමුත් ඔහු පැහැදිලිවම ලෝක ප්‍රජාවකින් ඉල්ලීමක් කළේ ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් දෘෂ්ටි කෝණයකින් ශ්‍රී ලංකාව දිහා බලලා ශ්‍රී ලංකාවට ඉඩ දෙන්න කියලා තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගන්න විදේශ බලපෑමකින් තොරව. මේක තමයි ඇත්තටම ජනාධිපතිවරයාගේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ දේශනේ සාරාංශය වුණේ. නමුත් මෙතන අපි බලාපොරොත්තු වුණා ඔහු මොකක් හරි අලුත් යෝජනාවක් කරයි කියලා. නමුත් යුද අපරාධ සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් සිද්ධ වුණේ නැහැ. මෙතනදී ඔහු ආරාධනා කළේ ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවේ කටයුතු ඇඟිලි ගැසීමකින් තොරව ශ්‍රී ලංකාවට කරන්නට ඉඩ දෙන්නටයි කියලා. ඉතින් එයින් ඇරෙන්නට මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන ඒ යෝජන, එහෙම නැත්නම් ඒ මානව හිමිකම් කවුන්සලයේ අපි කියන මේ රෙසොලූෂන් එක, ඒකට මුහුණ දෙන්නේ කොහොමද, එතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවලා තියෙන කරුණු කාරණා සම්බන්ධයෙන් කොයි ආකාරයටද ශ්‍රී ලංකාව කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ එක්කව මේ යුද අපරාධ සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් ඒ සිදු වුණායයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඒවා සෝදිසි කරලා ඒ පරීක්ෂණ කරලා ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක, ඒ පිළිබඳ ලිඛිත යෝජනාවක් නම් මේ අවස්ථාවේදී සිද්ධ වුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන සමහර විට ඊළඟ මානව හිමිකම් සැසිවාරයේදී ඒ පිළිබඳ අදහසක් මතුවේ කියලා.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඇමරිකාව දෙසට. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජගත් සංවිධානයේ 73 වෙනි සැසිවාරය අමතමින් විශේෂයෙන්ම ඉරානයට සෑහෙන්න දෙහි කැපුවා. අපේ භාෂාවෙන් කියනවනම් ඒ අතරතුරේදී චීනයත් එක්කත් ඒ පටලැවිල්ල ඔහු ඈඳාගත්තා මේ සැසිවාරයේ කතාබහෙන්. අපි කැමති ඇමරිකාව, චීනය සහ ඉරානය අතර මොන වගේ ගනුදෙනුවක්ද සිද්ධ වුණේ කියලා දැනගන්න අමල් මේ ජගත් සංවිධානයේ 73 වෙනි සැසිවාරයේදී.
මදුර, මේක ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත්‍රණය කරන පළවෙනි අවස්ථාව නෙමෙයි. නමුත් මේක තමයි ඔහුට ලැබිච්ච ප්‍රථම අවස්ථාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සැසියක් හොබවද්දට. ඉතින් මේ සැසියේ ප්‍රධානියා හැටියට කටයුතු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අතරම උතුරු කොරියාව ගැන කතා කරා පමණක් නෙමෙයි, මෙහිදී ඔහු ඉරානය බොහොම ඉරානය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛව ඉරානය සමග ඇති කරගත්ත න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචන එල්ල කළා. මෙහිදී අපි දන්නවා දැනටමත් ඇමරිකාව මේ න්‍යෂ්ටික ගිවිසුමෙන් දැන් ඉවත් වෙලා තියෙද්දී, ඉතින් මෙතනදී ඔහු බොහොම දැඩිවම අනෙකුත් රටවල් වලටත් දෝෂාරෝපණය කරා ඉරානය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්. මෙතනදී මේ ඉරානයට විරුද්ධව දැනට ඇමරිකාව පනවා තිබෙන ඒ ආර්ථික සම්බාධක සම්බන්ධයෙනුත් ඔහු ප්‍රකාශ කළා. මේදී හුඟක් රටවල් වලට දෝෂාරෝපණය කරා මේ තියෙන ඇමරිකාව විසින් පනවපු ඒ ආර්ථික සම්බාධක උල්ලංඝනය කිරීමට මේ රටවල් කටයුතු කරනවායි කියලා. ඉතින් මෙතනදී ඇත්තටම ව්‍යංගයෙන් යුරෝපීය රටවල් වලටත් ඔහු දෝෂාරෝපණය කළා. මේ විදිහට ඉරානයට සහාය දක්වන ආකාරයෙන් කටයුතු කරනවායි කියලා චීනයටත් ඒ විදිහට ඔහු දෝෂාරෝපණය කරා. චීනය සම්බන්ධයෙන් ඇමරිකාව වෙනත් මේ වෙනකොට වෙනත් අර්බුදයක ඉන්නවා, විශේෂයෙන්ම ද්විපාර්ශ්වික වෙළඳාම් සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට නොයෙකුත් මේ වෙනකොට සම්බාධක පනවල තියෙනවා, විශේෂයෙන්ම බදු වැඩි කරලා තියෙනවා චීනෙන් ඇමරිකාවට ගෙනෙන භාණ්ඩවල. ඉතින් ඒ පිළිබඳවත් ඔහු ප්‍රකාශයක් ඇති කළා. මෙතනදී මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශ පමණක් නෙමෙයි මදුර, ඒවට ඇත්තටම යුරෝපා රටවල නායකයින්ගේ ප්‍රතිචාරත් අපිට මේ අවස්ථාවේ දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මැක්‍රොන් ෆ්‍රාන්ස් ජනාධිපතිවරයාත්, ඒ වගේම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේත් මේ අවස්ථාවේදී ඇමරිකාව ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යුරෝපයේ කොයි විදිහට කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳවත් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මැක්‍රොන් සහ තෙරේසා මේ අවස්ථාවේදී අතරම යෝජනා කරා විශේෂ වෙළඳ ක්‍රමයක්, එහෙම නැත්නම් ඉරානය සමග ගනුදෙනු කිරීමේදී දැනට කෙරෙන වෙළඳ කටයුතු වලට අමතරව වෙනත් ක්‍රමයක් භාවිතා කිරීමට අවශ්‍යයි කියලා මේ ඇමරිකාව විසින් පනවපු සම්බාධක ඍජුවම උල්ලංඝනය කරන්නේ නැතිව වක්‍ර විදිහට ඇමරිකාව විසින් පනවපු ඒ සම්බාධක බිඳ දැමීමේ ක්‍රමවේදයක් ගැනත් සාකච්ඡා වුණා. ඉතින් අතරම මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිඋත්තර දෙන අවස්ථාවක බවට පත් වුණා, විශේෂයෙන්ම යුරෝපා නායකයන් මේ සමුළු ඇමතීම තුළින්.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මාලදිවයිනට. මාලදිවයිනේ නව දේශපාලන පෙරළියක් ඇති වුණා මේ සතියේදී. විශේෂයෙන්ම විපක්ෂය ජයගත්ත ජනාධිපතිවරණයෙන් එනුව විපක්ෂ නායකවරයා මාලදිවයිනේ නව ජනාධිපතිවරයා විදියට තේරීපත් වුණා. අපි ඒ ගැනත් කතා බහ කරමු.
මාලදිවයින මැතිවරණයේ ඉරිදා තිබිච්ච මැතිවරණයේදී කවුරුත් නොහිතපු විදිහට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපති බවට ජනාධිපති හැටියට තේරීපත් වුණා. ඔහු 58%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් අරගෙන තමයි මේ විදිහට රටේ මීළඟ ජනාධිපති වීමට ඒ සුදුසුකම් ලැබුවේ. නමුත් රටේ තියෙන ඡන්ද ක්‍රමය අනුව නිල වශයෙන් ජනාධිපති ඒ මැතිවරණ නැවත ප්‍රතිඵලය සනාථ කිරීම සිද්ධ වෙන්නේ මේ ඉරිදටයි. ඉතින් ඒ ඉරිදායින් පස්සේ තමයි ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි කියන ඒ 54 ඇවිරිදි විපක්ෂ නායකවරයා නිල වශයෙන් ජනාධිපති හැටියට තේරීපත් වෙච්ච බවට ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී දැනට සිටින යාමීන් අබ්දුල්ලා යාමීන් ජනාධිපතිවරයා තමන්ගේ ඒ පදවිය කටයුතු අවසන් කරලා විපක්ෂ නායකවරයාට ඒ ධූරේ වැඩ බාර ගන්නට සාමකාමීව මේ කටයුතු සිදු කරයිද නැද්ද කියන පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම තේරීපත් වෙච්ච සෝලි ජනාධිපතිවරයාගේ ඔහුගේ පක්ෂ මේ වෙනකොට චෝදනා කරලා තියෙනවා යාමින් ජනාධිපතිවරයා සාමකාමීව මේ කටයුතු කරන එකක් නෑ, ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි, ඒ විදිහට මැදිහත් වීමක් නොවුනොත් ඔහු යාමින් ජනාධිපතිවරයා තවදුරටත් බලෙන් තමන්ගේ තනතුර රැඳී ඉන්නට කටයුතු කරයි කියලා. ඉතින් ඒ පිළිබඳ මේ වෙනකොට විපක්ෂය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය බලාපොරොත්තුෙන් ඉන්න එක ඉල්ලලා තියෙනවා. මේ විපක්ෂයේ පොදු අපේක්ෂකය වැඩිපුරම ඉන්දියාවට නැඹුරුවක් තියෙන චරිතයක්. දැනට ඉන්න ජනාධිපතිවරයා යාමින් ඔහු බොහොම දැඩි ලෙස චීනෙන් ආධාර ලබමින් චීනයට පක්ෂපාතී එහෙම නැත්නම් චීනයේ සහාය ලබමින් කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් මේ අවස්ථාවේදී එක්තරා විදිහකට කලාපීය වශයෙන් චීනය සහ ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයකුත් මේ මැතිවරණය තුළින් ප්‍රදර්ශනය කළා කියලා කියන්නට පුළුවන්. ඉතින් ඒ මේ අවස්ථාවේදී ඉන්දියාවට පක්ෂපාත අපේක්ෂකයා තමයි මාලදිවයිනේ නව ජනාධිපතිවරයා හැටියට පත් වෙලා තියෙන්නේ. නමුත් නිල වශයෙන් ඔහුගේ ධූරයේ කටයුතු ආරම්භ වෙන්නේ නොවැම්බර් මාසේ 17 වෙනිදා. ඉතින් එතෙක් ඒ කාලය වෙනතුරු මාලදිවයිනේ යම් කිසි විදිහකට අස්ථාවර භාවයක්, එහෙම නැත්නම් සැකයක් මතුවෙලා තියෙනවා. මේ එක් ජනාධිපතිවරයෙක්ගෙන් අනික් කෙනාට බලය මාරු වීම කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද කියලා. ඉතින් නමුත් අපි බලාපොරොත්තු වෙන සාමකාමීව සිද්ධ වෙයි කියලා. නමුත් විපක්ෂයේ නම් මේ වෙනකොට ඒ පිළිබඳ යම් කිසි සැකයක් මතු කරලා තියෙනවා.
හොඳයි ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂංගයේ සමගයි අපි කතා බහ කරමින් පසුවන්නේ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරනවා නැවතත් අෆ්ගනිස්තානය වෙතට අෆ්ගනිස්තානයේ අලුත්ම තත්ත්වය අනුව ගුවන් ප්‍රහාරවලින් තවත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ අපි කැමති මේ පිළිබඳව තොරතුරු දැනගන්න අමල්
මතර මේ වෙනකොට අෆ්ගනිස්තානයේ ඇති වෙලා තියෙන ඒ තලිබාන් වරුන් හෝ එහෙමත් නැත්නම් IS සංවිධානය විසින් ඇති කරපු ප්‍රහාර වලින් සෑහෙන සාමාන්‍ය ජනතාවක් පීඩාවට පත් වෙනවත් එක්කම අෆ්ගන් රජයත් ඒ එක්කම ඔවුන්ට සහාය දෙන ඇමරිකානු යුද හමුදා බටපිරිසුත් ගුවන් ප්‍රහාර උත්සන්න කළා තියෙනවා. ඉතින් මේ ගුවන් ප්‍රහාරවල ප්‍රතිවරයක් හැටියට තමයි 12 දෙනෙක් මේ සතියේ එක ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වෙනයි කියලා වාර්තා වෙන්නේ. ඇත්තටම අපි බැලුවොත් පහුගිය දින කිහිපය බැලුවොත් මේ වෙනකොට ඇත්තටම 20කට වැඩි ප්‍රමාණයක් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වෙලයි කියලා වාර්තා වෙනවා. ඒකෙන් අති බහුතරයක් කුඩා ළමුන් බවටත් සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා ළමුන් 14 දෙනෙක් මේ පහුගිය සතිය ඇතුළතදී ගුවන් ප්‍රහාර නිසා ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේක ඇත්තටම මේ තලිබාන් වරුන් ඒ සහ ඒ IS ක්‍රියාකාරීන්ට විරුද්ධව අෆ්ගනි රජයේ විසින් ඇති කරපු උත්සන්න කරපු ඒ ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට තමයි සඳහන් කරන්නේ.
අපි අද දවසේදී අපේ සාකච්ඡාව අවසන් කරන්නේ රජ පවුලේ කතාබහකින්. ඔබ දන්නවා පසුගියදා බ්‍රිතාන්‍යයේ හැරි කුමරු විවාහ ප්‍රාප්ත කරගත්තා මේගන් කුමරියව. ඇය ඩයනා කුමරියට සසඳන්නට බොහෝ දෙනෙක් මේ වනට තවමත් උත්සාහයක නිරත වී සිටිනවා. පසුගිය දවසක ලන්ඩන් නුවර පැවති උත්සවයකදී ඇය තනියෙන් මේ උත්සවයට සහභාගී වෙද්දී කාරේ නැත්තම් තමගේ මෝටර රථයේ දොර තමන්ම වසා දැමූ සිද්ධියක් මහ ලොකුවට බ්‍රිතාන්‍ය සහ යුරෝපය පුරා වෛරසයක් විදිහට පැතිරුණා ඒ වීඩියෝ. අමල අපි කැමති මේ කතාබහෙන් අද දවසේදී අපේ සාකච්ඡාව අවසන් කරන්නට.
ඔව් අතර මදුර මේක එක්තරා විදිහට අපූරු කතාවක්. මොකද අපි ඕනෑම කෙනෙක් වාහනයකින් එළියට එනකොට අපි ඒක નિરાයාසයෙන්ම ඒ දොර වහන වැඩේ සිද්ධ කරනවා. ඒ විදිහටම මෙගන් මාකලුත් ඇය තනිවම සහභාගී වෙච්ච ප්‍රථම මහජන කටයුත්තේ ඇය ඒ ආකාරයෙන්ම වාහනෙන් එළියට ඇවිල්ලා ෂණිකයෙන්ම ඒ වාහනේ දොර වහපු එක පිළිබඳව බ්‍රිතාන්‍ය මාධ්‍ය ලොකු ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වුණා. මේක සමාජ වෙබ් අඩවිවල පමණක් නෙවෙයි මදුර, මේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ පුවත්පත්වල පවා මේක ප්‍රධාන මාතෘකාවක් හැටියට සාකච්ඡාවට භාජනය වුණා. ඉතින් මේ රජපෞල අයත් ඒ වගේම ඒ තරම්ම බොහොම ඉහළ මට්ටමින්ම ප්‍රභූවරුන් සම්තිස්සේම මේ විදිහට මේ කුඩා කාරණාව සිද්ධ නොකිරීම තමයි අවධානයට ලක් වෙච්ච හේතුව. නමුත් මේ රජපෞලට අලුතෙන් අතුළු වෙච්ච පුද්ගලය මේ විදිහේ සාමාන්‍ය ජනතාව කරන කටයුත්තක් කිරීමම කතාබහට ලක් වෙලා තිබුණා. ඉතින් මෙතනදී මේ ඇය කළ යුතු දෙයක්ද, ඇය ඇත්තටම මේ රජපෞලේ ඒ සම්ප්‍රදායන් අනුගමන කළාද කියලා එකම එක්තරා විදිහකට ඇය සම්බන්ධ විවේචනයකුත් අනිත් පැත්තෙන් ඇයව වර්ණනා කිරීමකුත් සමාජ වෙබ් අඩවිවල දකින්නට ලැබුණා. ඒ වගේම සාමාන්‍ය පුවත්පත්වලත් තිබුණා. මෙතනදී ඒ කාරණාව බොහොම දැඩි විශ්ලේෂණයට ලක් වෙන අතරතුරේදී සමහර පුවත්පත් මේ ගැන ප්‍රකාශ කිරීමේදී ඇය ඇත්තටම මේ සාමාන්‍ය පුද්ගලෙක් කියන කාරණාව ඉස්මතු වුණා. සමහරු ඇයව විවේචනයට ලක් කළත් මේක ඇත්තටම හොඳ ලක්ෂණයක්. එහෙම නැත්නම් රජ පවුල ජනතාවට සමීප වීමේ ලකුණක් හැටියටත් අනිකුත් අය හඳුන්වලා තිබුණා. ඉතින් මේක ඇත්තටම අපිට මේක ප්‍රවෘත්තියක් වෙන්නේ මෙවැනි ඉතාමත්ම සරල කාරණාවක් කොහොමද මේ තරම් දැඩි සාකච්ඡාවකට පත් වෙන්නේ මෙගන් මාකල් සම්බන්ධයෙන්. මොකද ඇය ඇත්තටම රජපෞලට එකතු වෙච්ච සාමාන්‍ය වැසියෙක්. ඉතින් මෙතන ඒ සාමාන්‍ය අය කරන දෙයක් નિરાයාසයෙන් අතිකරන කාරණාවක්. මේක ලොකු ප්‍රවෘත්තියක් බවට බ්‍රිතාන්‍යයේ පත් වෙලා තියෙනවා.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී ලෝවට විශේෂංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි කතා බහ කරමින් පසු AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
හයි බොනෝදිරස්.